අත්‍යමිතා ප්‍රඥා තියෙනවා. උදෑසන පැවැත් වූ බුද්ධ පූජාවේදී මනෝමය වශයෙන් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය හද තුලට වැඩමවා න ආකාරයක් සිව්පස පූජාවන් ආදිය මවමා පූජා කරන ආකාරයක් පිළිබඳව විස්තරයක් කරන්න කියලා මේ ඉල්ලීමක් කරන්නේ. මේ කාරණය අපදාන පාළියේ බුද්ධාපදානය කියන පළවෙනිම අපදානය බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන විශේෂ දේශනාවක් තියෙනවා. ත්‍රිලෝක විජය චක්‍රවර්තී කියන රජ කෙනෙක් වෙලා බෝසතාණන් වහන්සේ පෙර ඉන්න කාලේ දුන්න මහා දානයක් ගැන ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි මේ එක එක තෙරුන් වහන්සේලා තමන් අද අරිහත්ත්වයට පත් වෙලා ඒක පටන් ගත්ත මුල් කාලේ අපදාන අපදානයක් දේශනා කරනවා. අපදාන කියන්නේ අප්‍රදාන පෙළ, ප්‍රධාන පෙළ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී ප්‍රධාන පෙළට පත්වීම සඳහා පටන් ගත්ත මුල් කාලේට කියනවා අප්‍රදාන පෙළ හෙවත් අපදාන පාළි. අපදාන පාළි කියන්නේ යාර්ථී. අන්න අප්‍රදාන පෙළ කියන්නේ මේකට නැඹුරු වෙන්න ඉස්සෙල්ලා පටන් ගත්ත ආරම්භ කාලේ. ඒ කාලේ මොන ධර්මයකවත් හිටියේ නැති ඔය වැද්දෝ, ඔය මොනවා හරි කියමු හරම් බල බල හිටපු ළමයි, ඔය වනාපදයක් එහෙම අහපු නැති ඔයගේ මුල් කාලේක යන්තම් මේ බුද්ධ සංඥාව වැටහිච්ච අය හිටියා. ඒ බුද්ධ සංඥාවක් වැටුණාම ඒගොල්ලෝ විවිධාකාර වන්නා වූ දේවල් කරනවා. සමහර අය වැල්ලේ වැලි ගොඩක් ගහලා නිකන් ඉන්නකම පුංචි ළමයි කරන වැඩ, මලක් කඩලා තියලා සාදු කියලා යනවා බුදුහාඳුරන්ට වැන්දා කියලා, චෛත්‍යයකට වැන්දා කියලා. මේ කාලේ කරපු එකක්. පුරිණ දූප ඉස්තේලාපදානේ යන්නේ එහෙම එකක්. පුලින ස්තූප කියන පුලින කියන්නේ වැලි. වැලි වලින් හදපු පොන්චි ළමයාගේ ස්තූපේ. ඒ ළමයා වැලි ගොඩක් ගැහුවා. වැලි ගොඩක් ගහලා ඉතින් මේ මං විහෙරක් හැදුවා කියලා. ඉතින් දිය පෙරලිය මලක් හදාගෙන ඇවිදලා ඔතන තියලා වැඳලා සාදු කියලා යන්න ගියා. ඒ ළමයා කරපු පින ගැහැටි. ඉතින් මේක මුල් කරගෙන කල්ප මට මතක නැහැ කල්ප ගන්න කල්ප 18ක ඒ වගේ විශාල කාලයක්. සසල ගමනේ එනකම් මේ පින හේතු කරගෙන දුගතියට යන්නේ නැතුව සුගතිගාමීවම ආවා. මේ බුද්ධ ශාසනයේදී මේ බුද්ධ ශාසනය තුළ පැවිදිලා එයාට අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාව ලැබුණා. අන්න ඒකේ මුල පුරපු අපදාන පාළිය හැටි. දැන් මේ වගේ අපදාන පාළිය කියන අප්‍රදාන මූලික වැඩපිළිවෙල ඔවගේ විවිධාකාර ක්‍රමවලට යෙදෙනවා. භික්ෂුන් වහන්සේලමක් සක්මන් කරන මළුවකට වැද්දෙක් කියලා වැලි අවුරක් ගෙනත් දාලා එල්ලා තියෙන සිවුරකට වැඳලා එතකොට ඒ වගේම මේ බුදුරන් වහන්සේගේ ඒ මේ බෝධීන් වහන්සේට වටාපතකින් පවන්සලලා සිංහාසනය තුළ බුදුරන් වහන්සේ වැඩ ඉන්නවා වගේ හිතාගෙන පවන්සලලා එතන මල් ටිකක් පූජා කරලා පහනක් ගෙනහලා පූජා කරලා මේ කෙරපු පොඩි වැඩ පිළිවෙල මුල් කරගෙන කල්ප ගානක් ඒ පුණ්‍ය වාසනාවෙන් අපාගත නොවී ඇවිදිලා ඇවිදිලා මේ බුද්ධ ශාසනයේදී පැවිදිලා අරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනාව ලැබිලා තියෙනවා. මෙන්න මෙවන් කාරණා අහනකොට බුදුරන් වහන්සේගෙන් ආනන්ද හැමදෙරන් ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ අපදාන පාළියක් විග්‍රහ කරනවා. ඔබ වහන්සේගේ අපදාන පාළියක් අපිට මට දේශනා කරන්න වෙයි. මෙහෙම ඉල්ලීමක් කළා. මෙන්න මේ ඉල්ලීම මුල් කරගෙන බුදුරන් වහන්සේ දේශනා කළා. ආනන්ද එනම් ගහගන්න මං ඊට පෙර මෙන්න මෙහෙම මහා දානයක් දුන්නා. ත්‍රිලෝක විදියේ චක්‍රවර්තී රජ වෙගෙනේ කියලා ඉන්න කාලේ. ඒ කාලේ මට හැකියාවක් තිබුණා යම් යම් දේවල් හිතේ මවන්න. හැබැයි පේන්නේ නැහැ මැව්වට අනිකයි. මනෝ රූපය. හිතර මැවෙනවා. මෙන්න මේ වෙලාවේදී මම අමුතුම જાතියක දානයක් දුන්නා. ඇත්ත කවදා හිතාගන්න පුළුවන් જાතියේ සිද්ධාන්තයක් වෙන එකක් නෙමෙයි මේ. දස දහසක් සක්වල තියෙන සියලු රන්රිදී මුතුමැණික් මා ඉදිරියේ ගොඩ ගැසීවා. මෙන්න මෙහෙම නිගමනය අදිෂ්ඨානයක් කළා. දැන් මනසටමයි මේ ඔක්කොම පේන්නේ. ඒ රත්රන්රිදී එහෙ තියා හෙල්ලෙන්නේ නැති වුණ තැන් උනේ. ඒවා ඉන්නේ නැහැ. හැබැයි මනසට පේනවා මහා රත්තරන් කන්දක්, රිදී කන්දක්, මුතු කන්දක්, මැණික් කන්දක් දස දහස සක්වල දිවිච්ච ඔක්කොම එකතු වෙලා. දැන් උන්වහන්සේගේ මනසට පේන හැටි. මේ මහා මේ රන් රිදී මුතු මැණික් මුල් කරගෙන මේ රන් රිදීමය මුතු මැණික්මය මහා මාලිගාවක්. අද මම මහා දානයක් දෙන්න හැදන්නේ සියලු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට. එකට එකතු කරලා ඔක්කොම වැඩමෝලා. ඒකට ගැලවෙන විශාල මාලිගාවක් මැවිවා. දැන් එයාට පේනවා විශාල මාලිගාවක් මැවිලා. ඊට පස්සේ මේ මාලිගාවේ මම අද බලාපොරොත්තු වෙන විශාල දානයක් හදලා අද මෙතෙක් ඉති අතීත අනාගත වර්තමාන සියලු බුදු පියාණන් වහන්සේලා වැඩමෝලා, විසුණු වහන්සේලා වැඩමෝලා, පසේ බුදුන් වහන්සේලා වැඩමෝලා. මේකට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේලා පසේ බුදුන් වහන්සේලා කවදාවත් එකට වැඩ ඉන්න සිද්ධාන්තයකුත් නැහැ. මේ උන්වහන්සේගේ චිත්ත එතුමාගේ චිත්ත ප්‍රසාදයේ හැටියද මහ බෝසතාණන් වහන්සේගේ. මේ සියල්ලෝ මනසින් මාව වැඩමෝලා උන්වහන්සේලා බලා හිඳුණෝ. මේ සියලුම සුදුසු ආසන මවලා ඊයට අවශ්‍ය කරන මේ මහා පූජා පූජා කරන්න අවශ්‍ය සියලු දැසිදස් කම්කරු පිරිස් මට මැවිවා. ඉතින් මැවිලා වේනවා. ඉතින් මෙහෙම කළා ඉතින් බලනකොට දැන් මම උන්වහන්සේලාට ආරාධනා කරනවා. මේ සියලු අතීත අනාගත වර්තමාන සියලු බුදු පියාණන් වහන්සේලාත් මහරහතන් වහන්සේලාත් පසේ බුදුන් වහන්සේලාත් මගේ ආරාධනා පිළි අරගෙන මට මනසට පැමි පැමි පෙනීලා ජීවමාන වගේ වඩීවා. ඉතින් පේනවා විශාල පිරිස් බුදු පියාණන් වහන්සේලා මහා සංඝ පිරිස් එක වඩිනවා. පසේ බුදුන් වහන්සේලා වඩිනවා. උන්වහන්සේලා මගේ ආසන පිළි අරගෙන උන්වහන්සේලා ආසනෙ වැඩ හිඳිත්වා. මම මෙව මේ අප්‍රමාණ මහ භෝජනේ අඩුවක් නොවි මේ සියලුම බුදු පියාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාට පසේ බුදුන් වහන්සේලාට පූජා වේවා. අර මගේ පිරිසිය පූජා කරත්වා. ඉතින් පේනවා ඒක මහා විශාල පූජාවක්. මටත් මේ පූජා බලන්න මං ඉන්නදෙන මටත් මාලිගාවක් ලැබේවා. නිදහසේ මේක බලා ඉන්න. ඉතින් වෙන තමනුත් හරියට වට කරව මාලිගාවක් ඇතුළේ ඉඳගෙන බොහෝම පහසුවෙන් අර දර්ශනේ බලා ඉන්න. මම මේ අද කරගත මහා විණ සියලු දෙවි දේවතාවෝ අනුමෝදන් වෙත්වා. සියලු සත්ත්වයෝ අනුමෝදන් වෙත්වා. යම් කෙනෙක් අනුමෝදන් ලැබුණා නම් මගින් පින් අනුමෝදන් වූ දෙවි දේවතාවෝ සත්ත්වයෝ කොසින් මේ විණ උන්ට අනුමෝදන් කරත්වා. මෙහෙම සාදුකාරයක් දීලා හිටන් චිත්ත ප්‍රසාදයක් ඇති කළා. මේ මනෝමය වශයෙන් කරපු දානයක හැටි. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළ ආනන්ද එදා ඒ දාන පූජාව සිද්ධ කළ මනෝමය පූජාවට එක බත්තරයක්වත් තිබුණේ නැහැ. මනසින් ඔක්කොම කළේ එක භික්ෂුන් වහන්සේලා ජීවමානව වැඩියේ නැහැ. ඒ වගේ තමයි වැඩි මනසින් වැඩපු හැටි. ඒ කරගත විනය ආනිසංසය කොච්චරද කියන එදා පටන් මට සසල සැරිසරන සාකල් අත දිගු කරන සැලින් ලැබෙනවා. මදි කියන්නේ නැහැ කියන දෙයක් හම්බෙ ඉන්නේ. යමක් බලාපොරොත්තු වෙන අත දිගු කළා නම් ඒ අත ආපහු ගන්න හම්බෙන්නේ නැහැ නිකන්. බලාපොරොත්තු ඉෂ්ට වෙලා මිස. එහෙම සම්පත්තියක් පහළ වුණා. ඒ සම්පත්තිය අප්‍රමාණ. මේ එදා දුන මනෝමය දානීය ආනිසංසය. දැන් මේක දකින්න නැති අය මොකද්ද මේ කරන්නේ විකාර කියලා හාමුදුරුවෝ තහලා තියෙනවා. මොනවා කරන්නද දන්නේ නැහැ නේ. ත්‍රිපිටකේ දැකලා නැහැ නේ. ත්‍රිපිටකේ ධර්මයේ දැකලා නැහැ. එහෙම කරන ක්‍රමවේදයක් දැකලා නැහැ. මං හරියට මේ අමුතුවෙන් හදාගත්ත එකක් කියලා හිතන්නේ. නමුත් මේ සසල හේතුවකින් ආපු දෙයක්. අනන්ත වාසනාව ලෝක සත්‍යයේ හේතු වාසනාවක මෙහෙම දාන දානයකට තමන්ට තනියෙන් තමන්ගේ මනස පාලනය කරගන්න බැහැ. එහෙම තේරුම් ගන්න බැරි නිසා සමාධි හිතකින් කෙරෙන්නා වූ දෙයට අවධානය යොමු වෙනකොට ලස්සනට මේ සමගම එකටම යනවා මේ මහා පූජාව තම තමන් අති. මේ කියනකොට ලැබෙන ආනිසංසයේ අත දිවිපරණය සසල වසන අතාකල් මේ පිරිසට ලැබෙයි. තිවිච කර්ම වේගයේ ගෙවිලා ගිය තැන්පට ලැබීම පහළ වුණාට පස්සේ ආය හිතන්න එපා ලෝකේ කවදාවත් ඔහු පරාජය කරන්න සමතෙක් නැහැ. මොන ජාතිය පිරිස එකතුලා පහර ගහලා බිම දාන්න හැදුවත් ඒ පිරිස පරාජය කරන්න බෑ. ඒ පිරිස ලැබෙන සම්පත්තිය නැති කරන්න බෑ. ඒක මහා පුණ්‍ය වාසනාවක්. මෙලෝදි ඵල දෙන පුණ්‍ය වාසනාවක්. ඒ හේතුව ලෝකේ කොහෙවත් නැහැ. නොකිය වැරදි නිසා එහෙම කියන උද්දාමීට කියනන්නේ මේ මුළු ලෝකෙම ගිහිල්ලා ඔය පූජාවට සම්බන්ධ වෙන මුළු ලෝකෙ කොතනකවත් නැහැ. කරන්න කෙනෙක් නැමේ අති දුර්ලභ දෙයක්. මහා වාසනාවක්. ඔය හේතු වාසනාව ලැබිලා ඉන්නේ අන්ත අති දුර්ලභ වාසනාවන්තයේ පිරිසකට විතරයි ලැබිලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නේ? ඒ පිරිස කවදාවත් අතරමං වෙන්නේ නැහැ මේ අවසාන දුක්ඛිත අත්බැව වෙයි. සසර ගමනේ. එයින් එහාට නම් ආයතරයක් දුක්ඛිත අත්බැවට යන්න හේතුත් නැති වෙනවා. ඒකාන්තයෙන් නිවන් සාක්ෂාත් කර අප්‍රමාද වෙනවා. මාර්ගඵල අවබෝධයක් ලබා ගන්නවා. ඔය කියන්නාව සියලු සාන්තියකින් යුත් වෙනවා. මේ ධර්මයේ ස්වභාවය ඒකයි. මේ දේශනාව එහෙම එකක්. බුද්ධ පූජාව සඳහා භෞතික වශයෙන් සකස් කරනු ලැබූ පූජා ද්‍රව්‍ය නොමැතිව මනෝමය වශයෙන් පූජා ද්‍රව්‍යයක් මව මවා පූජා කිරීම සුදුසුද? දැන් ඒක තමයි උත්තරේ කොරම දුන්නේ. ඉන් නියම කරගත් කුසල් සිදුවේද? දැන් ඔබ බුද්ධ දේශනාවයි ඔප්පකලේ මට ඕන එකන්නේ අපදාන පාළී පළවෙනි බුද්ධ අපදානේ බලන්න. එතන බලාගුණා මම මේ කිව්ව එක ඒක තියෙනවාද කියලා අපි අපදාන පාළී කියන්නේ ත්‍රිපිටකේ ඉලයිද වොත්. පස්සේ අටුවාවක් එහෙම නෙමෙයි මූලිකම පොත්. එන්න ඒවා තියෙන සම්පූර්ණ මෙදා බුදුරණන් වහන්සේගේ දේශනාව. ඒ දේශනාවත් තමයි මම විග්‍රහ කරලා පෙන්වුවේ. එහෙනම් ඒක තියෙනවා නම් ওই ටික ඔක්කොම වෙනවා කියන එක ආයි බොරු වෙන්නේ නැහැ. අධ්‍යක්ීමෙනුත් තියෙනවා. බුදුදහමේ තියෙනවා. දේශනාව ඔක්කොම සම්බන්ධයි ඒක තියෙන බව. ඉතින් සමහර අය මේවා දැක්කේ නැති අය තම තමන්ගේ දෘෂ්ටිගත වෙලා මෙහෙම කතා කියන්න පුළුවන්. හාමුදුරුවෝ කියන්න පුළුවන්, සාමාන්‍යයෙක් කියන්න පුළුවන්. මොකද්ද ඒ කරන විකාරය? ඔහොම පූජාවක් කොහෙවත් නැහැනේ. එහෙම කියන්න පුළුවන්. නමුත් මේක මම තේරුම් ගන්න තැම්පෙන්නන්න ඉතින් ඒකයි. මුලාවටපත් වෙ නැතුව ඒයට දන්න කෙනෙක් ඉන්නා මෙන්න අහවල් දෙන තියනවා කියලා කියන්නේ බලන්න කියලා කියන්නේ. ඒවා තියෙන හිඳයි වෙන්නන්නේ. ඉතින් අපදාන පාළියේ පළමුව පටන් ගන්නේ බුද්ධ අපදානයි. අන්න ඒක තමයි ත්‍රිලෝක විජය චක්‍රවර්ති රජුලගේ මහා මනෝමය දානිය ගැන සඳහන් වෙන්නේ. මෙම පූජාවන් අලංගු සීදී තැටි නිවසේදී දිනපතා දැමීම සුදුසුද? සජීවි පවත්වනු ලබන ආකාරයට දෙවියන්ට ඥාතීන්ට ඉන් පින් අනුමෝදනා වීමට හැකිද? ඉතින් අරදී ඔක්කොම අර අර ධර්මයේ විග්‍රහ වෙලා තියෙනවා. ඒ ඔක්කොම අනුමෝදන් වෙච්ච හැටි අනුමෝදන් වෙන්න පුළුවන් බවත් ධර්ම දේශනාවේ තියෙන ඉඳන් විග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඒක තියෙන බව අපිට නම් ඉතින් ඒක හොඳට පැහැදිලිව පේන දෙයක්. ඒක මොකද අරු පාඩුවක් නැහැ. සසර නායකයන් දෙනු පියවාගෙන හැකිද? පුළුවන් නිසාම තමයි හේතුඵල න්‍යායය පෙන්වන්නේ. පෙන්වුවාට පස්සේ හැකිද කියලා අහනවා නම් තව වැටහිලා නැහැ. ඒකයි පන්නේ තියෙන්නේ. තව ටිකක් විමසන්න. විමසලා විමසලා හැකි කියලා තවන්ට තීරණය එනකම් විමසන්න. හැකිද කියවල බැහැ. මම හැකි කිව්වොත් ඒ පිළිගත්තත් වැඩක් නැහැ. ඒක යථාර්ථයේ පිළිගැනීම නෙවෙයි. ඉන් තමන් තේරුම් ගන්න තමන් යම් කිසි දෙයක් මේ ලෝකේ නිර්මාණය කියලා කරන ක්‍රමවේද තියෙනවා. දැන් අපිට අපි නොහිතන නොදන්න පැති තියෙනවා. අපි යමක් හිතෙන් මවල ගත්තට අපිට ඒක හිතලා ගන්න මවලක් ගන්න දෙයක් නැහැ. නමුත් යම් කිසි ආවනුස ලෝකේ අති සූක්ෂම ශාරීරිය ඇති අද්භව තියන අය ඉන්නවා. ඊයට අපි හිතෙන් මවලා දෙන දේ සම්පූර්ණ ගෙඩි පිටින් ආහාරය. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ වගේ අපේ හිතෙන් විහිදෙන කිරණ ඒගොල්ලන්ට ආහාර. දෙපැත්තලම තියෙනවා. ද්වේෂයේ වක්ෂණයේ කරගන්න ඉන්නවා අමනුෂ කොට්ටාස. ද්වේෂය කියන්නේ අතලහු වෙන එකක් නෙමෙයි. අපිට තරහ ගියාම අපේ හිතෙන් විහිදෙනවා චිත්තාවදිය, චිත්ත වේගය, කළු කිරණ. ඒක උන්ගේ ආහාරය. ඉතින් මේ ආහාරය යම් දෙනකේ අමනුෂ්‍ය ඉන්නවනම් උන් කොච්චර හරි මිනිස්සු කොටවනවා. රණ්ඩු කරවනවා. තරහ කරවනවා. මොකද උන්ගේ ආහාර හොයාගෙන නිෂ්පාදනය ඒක තමයි. රණ්ඩු වෙලා තරහ වෙලා හිටන් කෑ ගහනකොට දඟලා ගන්නකොට ඔහු ඇඟින් කළු කිරණ කන්දරා විහිදෙනවා. උන් ගිලගෙන ගිලගෙන යනයි කොහොම. උන්ගේ ආහාරය. රාගයට හේතු වෙන දුෂ්ට රාගයට හේතු වෙනා වූ අමනුෂ්‍යයෙ ඉන්නවා. නීච කාමීට පත් කරවලයි වෙලා හිටන් ඒකෙන් විහිදෙන කිරණක් තියෙනවා. උන් ඒවා ගිලිනවා. උන් ඒවා පෝෂණය වෙනවා. පෝෂණය හිටන් අර පුද්දිලා මලක්ගෙන වෙලා තව තවත් ඔහොම ඒවා කරපිය. තව තවත් ඔහොම ඒවා කරපිය කොච්චර හරි අදහස් දෙනවා ඒකෙන් විදෙල්ල දෙන්නේ. එවුන් ඒකෙන් ජීවත් වෙනවා. දැන් මෙහෙම කොට්ටාසෙ ඉන්නවා. මේක අපි විතර නේ බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරපු ධර්මය තුළ තියෙනවා. මේකේ කතාවක් තමයි එක අවස්ථාවකදී අපි ධර්ම දේශනාවේ එක්තරා සූත්‍රයක විග්‍රහ වෙනවා. එක්තරා අමනුෂ්‍යයෙක්. ඔය කියන මේ චක්‍ර දේවියන්ගේ දෙවියන් ඔය මේ සුදම් සභාවට ගිය වෙලාවක ඒගොල්ලන්ගේ තියෙන සභාව. ඒ වෙලාවේදී පාණ්ඩු කම්බල සෛලාසනේ පොඩි කුරුමිටි එක්තරා අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඉඳගත්තා. කෙට්ටු කුරුමිටෙක් වගේ. ඉඳගෙන ඉවරට මේ ආසනේ ටිකක් හෙල්ලුවා. හොල්ලන අනික දෙවිවරු දැක්කා. අපි කවුරුවත් පැත්තරවත් යන්නේ ඉඳගෙන රජුරවන්ට ඉඳලා ගෞරව කරනවා. රජුරවන්ගේ තියෙන ආසනේ මේ නීච අමනුෂ්‍යයෙක් ඇවිල්ලා ඉඳින්. ඵලයකෝ යන්න ඔතන. අපි රජුරවන්ගේ ආසනේ කැත කරන්නේ නැතුව මෙහෙම ගියේ තලහෙන් කතා කරනවා. ඒ කතා කරන මොහොතදී අර දෙවියන්ගේ විහිදෙනවා අර කිරණ උඩ ආහාරය. ඌ එකෙන් ලොකු වෙනවා. පිම්බිලා හිනාවෙවි තව උසනවා. හොල්ලනවා. හොල්ලන දේවතාව තව තව වයින් පටන් ගත්තා. වයින් වයින්කින් ඇදලා ගන්නවා ශක්තිය. අරන්න තව ලොකු වුණා. පස්සේ මුළු ආසනේ එකක් වුණාලු මේ යක්ෂය. අර ද්වේෂ වක්ෂක යක්ෂය කියන්නේ ඒකයි. තරහෙන් කියන්නේ ඒක ඇදලා ගන්නවා. ඊට පස්සේ ගිහිලා පොතේ තියෙන සක්‍ර දෙවියන් කිව්වා හරි වැඩි. මිල්ල කරන්න පුළුවන් එකෙක් නෙමෙයි. මෙන්න මෙහෙම එකෙක් කැවිදින් අපි පුළුවන් තරම් බැලුවා උත්සාහ කළා. ඒක පාණ්ඩු කම්බර සෛලාසනේ යවන්න. බෑනේ මොනවා කළත්. ඌ එන්නේ ලොකු වුණා. ඉතින් සක්‍ර දෙවිය මේ යක්ෂය ගැන අහලා තියෙනවා දන්නවා. ආහ කලබල වෙන්න එපා. ඔයාලා සද්ද නැතුව ඉන්න ඔබ යන්. ඇදිලා hina වෙලා හිටන් බිම ඉඳගත වැත්තකි. අර ආසනේ ළඟ. අර යකා ඉන්නවා උඩ පැන පැන ආසනේ. යක්ෂේ මට ওই ආසනේ දෙකයි බිමත් එකයි. මට කිසි වෙනසක් නැහැ නේද? hina වෙලා තාඩිය හොල්ලලා බැලුවා. ආයෙත් කියන යක්ෂේ ආසනේ ඔකත් එකයි මට බිමත් එකයි දෙකම එකයි. hina වෙනවා රජුට. ගාත සක්‍ර දෙවියන්ට. අලුට ආහාර නැහැ. අනිකා hina වෙනවා මිසක් මොකද දෙවියන් අනුගමනය කරනවා නායකයන් අනුගමනය කරනවා මිසක් අනිකාට තරහ ඉන්නේ. ඉන්න ඉන්න මේ ක්ෂණිකව ලැබෙන ආහාරයෙන් ලොකු වෙච්ච කාර ආහාර නැති නිසා ක්ෂණිකව ගෙවෙන්න පටන් ගත්තා ශාරීරික ශක්තිය. පුංචිලා පුංචිලා තව හිටියොත් මැරෙන්නේ නැහැ පැනලා යන්න ගියා. ගියාට පස්සේ කිව්වා දැක්කම යව්ව හැටි. ওই ද්වේෂ පක්ෂක යක්ෂේ. ඉතින් ඔබලා කොයි වෙලාවකවත් තරහ ගන්න එපා. තරහ ගත්තාම තරහ ඇති කරගත්තාම උන්ට ආහාර නිපද වෙනවා. ඒතර උන් අවිද විරුද්ධව නැගින්නේ එහෙමයි. ඉතින් මොනම හේතුවක් තරහ ගන්න එපා කියලා අවවාදයක් කළා කියලා. දැන් මෙන්න මේ අපිත් හොඳට තෝරා ගන්න ඕනේ. ඉතින් ඊතර විතරක් නෙවෙයි මෙවුට වඩා මේ දිව්‍ය ලෝකෙත් ඔහොම යවුන් සිංගලවන. මේ මනුස්ස ලෝකේ කොච්චර ඇද? දැන් මේ මිනිස්සු වගේ මිනිස්සු යකු කරන්නේ කවුද? දැන් හිතර පැහැදිලි කරන්නේ මේකේ වෙනස දැනගන්න. සමහර වෙලාවට සද්ද නැතුව ඉඳලා මන්දා මං ඉවසාගෙන හිටලා ඉල්ල බැරි ළමයි එක පාරක් නැගිට්ටා එක පාරක් ගැහුවා මතකයි මම දන්නේ මම මොනවා කළාද කියලා ඊට පස්සේ මේ සමහර අය කියන කතා බලනකොට තමන් ගහලා ගොලුවක් පල්ලා අනිකට ගහලා එක අතපය කරපද දාලා පිහියෙන් ඇල්ලලා මොනවා හරි කරලා අන්තිම වෙනකොට සෑහෙන ලොකු වැඩක් කරලා මන්දා මං කළාදවත් අනේ මන් දන්නේ මට නම් මොකක් කළාද කියලා ඇවිල්ලා තේරෙන්නේ නැහැ කියලා පස්සේ කියනවා මනස පාලනය කරන්න බැරි වුණා පටන් ගත්තාට පස්සේ ඉවසාගෙන ඉන්නකම් පාලනය කළා පොඩ්ඩක් ඉක්ම ගිහිලා ඉතින් ඒකේ බැසර පස්සේ මොකද වෙන්නේ සීමා ඉක්ම වෙනවා සමන්ගේ මනස තමන්ට පාලනය කරන්න බැහැ රාගීටත් ඒ වගේ ද්වේෂීටත් ඒ වගේ මොකද වෙන්නේ ඒ මොහොතේදී අර නිකුත් කරන කිරණ ඒකේ ගැළපෙන අමනුෂ්‍ය උරාගෙන උන් ලොකු වෙලා ඒකේ උදව් දෙනවා උදව් දෙදී උන් එකෙන් පෝෂණය වෙනවා ඉතින් ඒ නිසා තමයි බොහොම පරිස්සම් වෙන්න ඕනේ හිත හැමීරියේ සතර සතිපට්ඨානෙ තියාගන්න කිව්වේ ඔන්න ඔහොම බේර ගන්න බුදුරන් වහන්සේ දේශනා කරන සතර සතිපට්ඨානෙ නැවිති ඔබලාගේ පියාගේ බිම මේ සතර සතිපට්ඨානේ ජීවත් වෙයලා සතර සතිපට්ඨානේ ඉන්න. එතකොට ඔබලාට මාර පාක්ෂී ඉන්න කවදා ජය ගන්න බෑ. මාරයාට කොටු වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඒ බිම මාරයාට අයිති නැහැ. සතර සතිපට්ඨානේ නැවති බුදුන්ගේ බිම ඉන්න. ඔබලාට කවදාත් මාර පාක්ෂීකින් බාධකයක් එන්නේ නැහැ. නමුත් අපිට වෙලා තියෙන්නේ ඔය කියන එක අහලා තින්න කලාතුරකින් ඕක කරගන්න බෑ තීරින්නේ. පොඩ්ඩක් එන සුපල පුරුදු වෙලා තින්න රණ්ඩු වෙලා කෑ ගහලා පුරුදු වෙලා තින්නේ ඒක. අඳෝනා කියලා. ඉතින් ඔය විදිහට අඬලා හැපිලා ඉන්නේ. ඉතින් ශෝකයේ සංවේගයේ දාහයේ ඒ වගේම රාගයේ අසහනේ මේවා ඔක්කොම අමෘතයෙන්ගේ ආහාර. එතකොට මේ අමෘතයෙන්ගේ බේරෙන්න බෑ විදහාස වෙන්න බෑ. ඔක්කොම ඒ මාර වාක්සිකයි. ඒවෙන් අහක් වෙන්න නම් ඔය සතර සතිපට්ඨානෙ මෙත් ආසහගත හිතවලමින් නිතරම ධර්මානුකූල දේ සිහි කරමින් ධර්ම මාර්ගය අතුරු කරමින් ඒ විදිහට රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත මගවලමි කටයුතු කරගන්නවා නම් එයාට කවදාවත් අල්ලන්න බෑ අමෘත පිසෙකට කවදාවත්. තේරුම් ගන්න ඕන විදිහට. ඉතින් මේ ඒ වගේම මේ තියෙන සීදී දටි ආදී මේ දාගත්තනි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒතකොට මොකද ඒ හැම එකක්ම අපි දකින්න ඕනේ ඊට අනුකූලව දෙවියන්ට ඥාතීන්ට ආදී පින්නා දෝලන් කිරීම ආදී කරන්න පුළුවන් කියන්නේ පුළුවන් නිසාමනේ කිව්වේ. ඒ පින් අනුභවයන් කිරීම තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. ඔය පිනයි ආහාරය කියන මේ දෙක පටලවාගෙන තියෙනවා. පින් අනුභවයන් වෙන්න බැරි සත්වයෙක් ඉන්නවා කිව්වොත් එහෙම කෙනෙක් නැහැ. එහෙම වෙනවා මොකක් නිසාද? තමන් කරගත පාප කර්මයේ බලවත් නම් ඌට ඒක මනසට ගෝචර වෙන්නේ. කෙනෙක් පිනක් දීලා අනුමෝදන් කෙරෙව්වත් ඒක ගන්න ශක්තිය ඇදලා ඉන්නේ නැහැ. ඒකකට පාප කර්මී බලවත්කම වුණා. එහෙම නැතුව දෙවියෙක් වුණා නැත්නම් දෙවියෙක් වුණා කියලා, එහෙම නැත්නම් මිනිසෙක් වුණා කියලා, එහෙම දෙයක් නෑ පින් අනුමෝදන්. මිනිසෙකුට මිනිසෙට පින් අනුමෝදන් කළ හැකියි. ඒ විනහට අනුමෝදනා වෙනවා, පිහිටනවා. සමහරට ඒක ලබලා ගන්න ඔහුලගේ හේතු තියෙනා නම් ඒ මොහොතේ වෙන හො නොදැන හිටියත් පිනේ ඵලය ඇදලා එනවා. දැන් පින් ඵලයක් හෝ පව් ඵලයක් අපිට ඇදලා එනවා අපි දන්නවාද? දැන් මේට එහා අනන්ත සංසාරී අපි විසින් කරන පින් සහ පව් තියෙනවා. දැන් මිනිස්සෙක් කියලා ඉපදෙලා ඉන්නවා. පෙර භවයක හිටියද මොනවා කළාද අපි දන්නේ නැහැ. දැන් අපිට සමහරවිට වාසනාවන්ත කාලයක් කියනවා, හොඳ කාලයක් කියනවා. අනේ මම තමයි මොනවා කළාද මට හරියන්නේ නැහැ, එන්නේ එන්නේ කරදරමයි කියනවා. ඔය ඕකෙදී අපිට නොදැනී පින් ඵල දෙනවා හොඳ පැත්තට, පව් ඵල දෙනවා දුක් පැත්තට. මේ පින් එන හැටි අපිට පේන්නේ නැහැ, පව් එන හැටි අපිට පේන්නේ නැහැ. මේ මම් කරව මෙහෙම පවක්නේ මට මේ ඵල දෙන්නේ කියලා එහෙම හිතට දැයින්නෙත් නැහැ. නමුත් දුක් කරදරේ එනවා. ඒ වගේ මම මෙහෙම කරපු පිනක්නේ මට මේ ඵල දෙන්නේ කියලා එහෙම තේරෙන්නේ නැහැ. නමුත් සැප සම්පත් වෙනවා. දැන් මේ කාරණා දෙකම ගැළපීලා එනවා. එතන මෙන්න මේ පින් පව් දෙක එනකොට කර්ම විපාක එන්නේ කිය කියා නෙමෙයි, පිනි පිනි නෙමෙයි. ඒ වගේ යම් කෙනෙකුට අපි පුණ්‍ය අනුමෝදනාවක් කරුවොත් ඔහු දැනගෙන ඉන්න ඕනේ නැහැ ඔහු වෙනුවෙන් අපි පිනක් කරාද කියලා. ඔහුට ටිකෙන් ටික හරියන්න පටන් ගන්නවා. අනුන්ට සිත් පතගුහමත් ඔහොම වෙනවා. ඒ සිත් පැතීමෙත් ඔය කියන ධර්මතාවය ඔහොම සිද්ධ වෙනවා. එක අවස්ථාවක මහා මාන්නාකාර මිනිස්සෙක් ඉන්නේ බුදුරණන් වහන්සේ වැඩින කාලේ සිද්ධිය. මේ මිනිස්සයා මොකද කරන්නේ? බුදුරණන් වහන්සේ ඒ ගමට වැඩපු අවස්ථාවක වටේ කරගෙනවා. මොකද? බවත් ගෞතමයන් වහන්සේට ඕන මට කතා කරපුවා. බමනයි යන්නේ ඇයිසෙල්ලා හම්බෙන්නේ. මමත් මේ ගමේ යමක්කමක් දන්න කෙනෙක් නේද? යම් කී තැනක් තියෙන කෙනෙක්. ඉතින් මට ආරාධනාවක් කළා තමයි බමනයි යන්නේ. වටේ කරේ මෙහෙම ගිය කියේ ඉන්නවා. මේ අවස්ථාවේ ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ දැකලා සාමීනි අහවල් බුද්ධිලෙක් මෙන්න මෙහෙම කී ඉන්නා හේතු වාසනා තියෙන කෙනෙක් දන්නේ නැහැ. බලමු බුදුරණන් වහන්සේ දන්නවා සෝතාපන්න ඵලයටපත් වෙන්නේ හේතු වාසනාව මුගේ තියෙනා මේ මාන්නකාර වුණාද. ඉතින් බුදුරණන් වහන්සේ මොකද කරන්නේ? ඔහුට මෙත්හිත පැතිරිවා. ඔහු දන්නේ නැහැ මෙත්හිත කොහොට ගියවා. ඒක පාට මනස වෙනස් වුණා. හරියට බඩගින්නේ ඉන්න වහුපැටියේ කිරි උරන්න එළදෙන හොයාගෙන කෑ ගහගෙන දුවන්නේ කොහොමද? කෝ තථාගතයන් වහන්සේ කොහෙද ඉන්නේ? බුදුරණන් වහන්සේ කොහෙද ඉන්නේ? කෑ ගහගෙන ඉඳලා ගින්නේ වැදවැත්නල් ළඟටලා. දැන් මොකද ඉතර වෙනස වුනේ? මානසිකත්වයේ වෙනස් වුනේ. බුදුරණන් වහන්සේ මට මෙහෙත් වෙරුවා, මගේ හිත පාලනය කරන්න වට බැරි වුණා කියලා එහෙම එකක් ඌ දන්නේ නැහැ. ඒ මිනිස්සයා දන්නේ. හැබැයි මේ මාසේ අර ඉති අහංකාරකම් ඔක්කොම යටපත් වෙලා විශාල චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා බලහින්ද වැරුව ගියා උන්වහන්සේ හැමෙලි ඉක්මනට යන්න ඕන කියලා. Tamanටම නිච්චි නැතුව යනවා වගේ තමයි නිච්චි නැතුව නෙමෙයි චිත්ත ප්‍රසාදී හැටි. ඒ චිත්ත ප්‍රසාදයක් මතුවීලා ආවා අර මෙත් හිත නිසා. දැන් මෙහෙම දේවල් තියෙනවා. ඒ මෙත් හිත වඩනකොට එයා දැනගන්න ඕනේ දැන් ඕ මට මෙත් හිතක් වඩනවා මගේ හිත දැන් සාන්ත වෙනවා. එහෙම જાතිය හිත හිතා කරන එකක් නෙමෙයි. ඒ වගේ පින් දෙනවා කියන්නේ අනුමෝදන් කරනවා කියන්නේ ඔය මෙත් හිත වඩනවා වගේම දෙයක්. Taman කරගත්තේ යහපත හවල් ගෙනට යහපතක් වේවා. මම මේ කරගත්තේ යහපතින් ඔහුට සිතක් වේවා. ඒ තියෙන සත්‍යයෙන් සුවත් හේවතු. ඒ ඔක්කොම පින් දීම තමයි. වචනේ වෙනස් වෙනවා. පින් දෙන ක්‍රමයම තමයි ඒක. මේ සත්‍යයෙන් සිතක් වේවා කියලා අපි කරෝ පිනකින් සත්‍යය කියලා හිතනවා නම් ඒකත් පින් අනුමෝදනාවක්. පින් දීමක් සිද්ධ වෙනවා. ඒ හැම එකක්ම සත්‍යයට වදිනවා. වැදිලා හිටම විහාල යහපත සිද්ධ වෙනවා. අපිට ඔක තේරෙන්නේ. ඒකයි කාරණේ. ඒක ලෝතර බුදු ඇසරයි වෙන්නේ. අපි සිටිවිල්ලක් නගනකොට ලෝක සත්‍යයට යහපතද කොයිතරම් ප්‍රමාණයක ශක්තියක් විහිදිලා ගියාද? ඇහුවොත් ස්වාමිනේ ඔබ වහන්සේ මේක කියන්න කිව්වොත් බුදුරන් වහන්සේ එනම් පෙන්නයි උඹ මේ විලාදේ වඩපු ශක්තිය දසදහසක් වල විහිදුනා. ඒක බුදුරන් වහන්සේ දන්නවා. අනිකයි වෙන්නේ. විහිදලා මෙන්න මෙහෙම යහපතක් වුණා. එහෙමත් කියයි. මෙන්න මේ මහ විනාශයක් වෙන්න තිබිලා වැළකුණා. ඒකත් කියයි. එක්තරා ස්ත්‍රියක් බඩට ආපු දරුවෙක් වදන්ඩ බැරුව ඒ කාලේම පුදුම සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 7ක් මේ දරුවා බඩේ කරමු කර්ම වේගයක හැටි උපදින්නේ. අද වායි කාලෙක තිබිච්ච විදිහට ඔපරේෂන් කරලා කියන නෑ. ඉතින් බඩේ ඉන්නවා වහන්සියක් දුකක් කරදරයක් කෙනෙකුට බුදු විය නමෝ බුද්ධාය නේ බුදුරන් වහන්සේ සිහි කරනවා. බුදුරන් වහන්සේ සිහි කරනකොට ಗುಣ සිහි කරනකොට අරහම අරුවක් දැනෙන්නේ. ඔහොම 7 අවුරුද්දක් ගත කළා දරු ප්‍රසූතියට ඇවිදilla. දරුවා හිර වුණා. දරුවා බිහි වෙන්නේ. අධික වේදනාව. අර විදිහට බුදුරන් වහන්සේ සිහි කරනවා ಗುಣ කියනවා හරියන්නේ නැහැ මොනවා කළත් වේදනාව වැඩි. පස්සේ යාළු තමගේ සාමියට කතා කරලා ඉක්මන් කරලා ගිහිල්ලා කියන්නේ. මම විශාල වේදනාවකින් විඳින්නේ. දරා ගන්න බැරුව. මම මෙච්චර කල් මේ වේදනාව තුරන් කරගත්තේ බුදුන් සිහි කරලා. බුදු ගුණ සිහි කරලා. උන්වහන්සේට තවත් මම මෙහෙම සිහි කරනවා කියලා කියන්නේ. හැබැයි මට තව ඉවසන්න බැරි වේදනාවකින් ඉන්නේ. නමුත් මම ඒ වේදනාව ඉවසගෙන බුදු පියාණන් වහන්සේ ගුණ තවත් සිහි කරනවා කියලා මේ ටික කියන්න මම වැඳා කියලා වඳින්න. අර මිනිහා ගිහිලා වඳිනකොට බුදුරන් වහන්සේ ඒ තැනැත්තිය සූපත් වේවා දරුවා සූපත් වේවා කියලා මෙච්චර හිතක් ඇදුවා. වඩනකොටම දරුවා බිහි වුණා. ඒ මොහොතේ. දැන් මොකද බිහි වුණේ? ඊට පස්සේ දැනගත්තා බුදුරන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි උන්වහන්සේගේ වචන මාත්‍රයක මෙච්චර දුකෙන් නිදහස් කරන්න හේතු තියෙනවා. ඉතින් උන්වහන්සේ වැඩමෝල උන්වහන්සේතුළු සංගරත්න මහා දානයක් පිළියෙල කරලා ඉතින් දානයක් ආරාධනා කරන්න ගියා. ඊට පස්සේ දවසකින් දෙකකින් අර දානයක් දෙන්න සකස් කළා. සකස් කළා ඉතින් දානයක් දුන්නා. අවුරුදු 7ක් බලය ඇතුළේ ඉන්නේ කියලා මෝරලා. දුවන්න පයින්න පුළුවන් ළමේ තමයි උපන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ බුදුරන් වහන්සේ වැඩියට පස්සේ සැරියුත් හාමුදුරුවෝ ඒ ළමයාට අඬ ගහගාම ආවා. ළමයා එක්ක කතා කරනවා ළමයා කතා කරනවා සැරියුත් හාමුදුරුවෝ එක්ක. දැන් හරි ප්‍රශ්නයක්. ඉගෙන ගත්තේ නැති කෙනා කතා කරන්නේ කොහොමද? මොකෙන්ද කතා කළේ? ඒක තමයි මාගදී වාසාව මූල වාසාව. කෙනෙක්ගෙන් අහන්නේ නැතුව කතා කරන්නේ නැතුව හිටියනම් පුංචි ළමයේ පොඩි කාලේ ඉඳන් එයා කතා කරන්නේ මාගදී වාසාව. ඒක ඉගෙන ගන්න එකක් නෙවෙයි. සාජ වාසාව හැම කෙනෙකුටම තියෙනවා. ඒ දරුවා ඒ වාසාවෙන් කතා කළා. කතා කරනකොට අම්මට හරි පුදුම සන්තෝෂයක්. මොකද ඒ කාලේ ස්වභාවික වාසාවත් මාගදී වාසාව. එනිසා පිරිස කතා කරන වාසාවත් ඒකම නිසා. ඒක සොජා පැහැදිලිව උච්චාරණය කරමින් කතා කරනකොට පුදුම සතුටක් ඇති වෙනවා. මගේ පුතාලා උගන්වන්න දෙයක් නැහැනේ. දැම්මම කොච්චර හුරතල්ද. අර යනවා එනවා කිසි අමාරුවක් නැහැ. අපිට හදන්න වලන්න නලවන්න එහෙම දීකුත් නැහැ. ඇයි අවුරුදු 7ක් වෙරිච්ච ළමයි. අර ගිහි කතා කරන හැටි අහන හනිකට උත්තරක් දෙනවා. දැන් බුදුරන් වහන්සේ දැක්ක චිත්ත ප්‍රහාදේ ඇදිලා මේ ළමයා කිරි පැහැදීමෙන් කොච්චර ආසාවෙන්ද මේ මව් ඉන්නේ. ඊට පස්සේ බුදුරන් වහන්සේ අහනවා මෙහෙම දරුවෙක් ආයිත් ලැබුණොත් එහෙම හොඳද? ස්වාමීන් වහන්සේ 7 දිනක් ලැබුණා කමන්නේ. ඔය උත්තරේ දුන්නා. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළා බලන්න මෝහයක හැටි. ලෝකේ ආස්වාදය මුල් කරගෙන මේ දුකිනි වහනවා. ඉත ආස්වාදයෙන් දුකින්න වහගුහම ලෝක සත්‍යයල මේක දුක කියලා වැටහෙන්නේ නැහැ කියලා උදාන ගාතාව මුල් කරගෙන ධර්මයක් එදා දේශනා කරලා තියෙනවා. ඉතින් ලෝක සත්‍යය මුලාවටමත් වෙන හැටි ආස්වාදයන්ට වහල් දෙලා. හත් අවුරුද්දක් විඳ දුක ළමයා දැක්කහම ඇති වුණ ආස්වාදයේ වැහිලා. එහෙම ළමයි 7 දිනේ මට හම්බුණා කමන්නේ නැහැ කියන අදහසක් ආවා. දැන් විඳ දුක ඔක්කොම වැහිලා ගියානේ. පොඩි දුකද විඳි. අන්න ඒ වගේ මේ ලෝක සත්‍ය ආස්වාදයෙන් වෙරුණාම අර අනන්ත දුක වැහෙනවා. මහා දුකක් නේද කියලා තේරෙන්නේ නැතු වෙනවා. මේ නිසාම තමයි දුක්ඛාරිය සත්‍ය වැහිලා යන්නේ. ආදීනව වෙනෙහි කරන්න ඕනේ දුක්ඛාරිය සත්‍ය විරුද්ධ වෙලා ඉන්න. ලෝකී ආදීනවම දකින්න ඕනේ. ඒතකොට තමයි දකින්නේ මියා මරවගුල් මිසක් කවදාවත් සැනසුම් දේවල් නෙමෙයි. නමුත් ලෝක සත්‍යයගේ මුලාවට මේවා ආස්වාද වෙන හොඳ වස්තු කියලා හිතෙනවා කියලා වැටහෙන්නේ එතකොට. ඒ ක්‍රමයේ ප්‍රගුණ වෙන්න ඕනේ.